ගරු නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ගරු මූලසනාරුඩ මන්ත්‍රීතුමිය, මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මදන ඔබ තමුන් ආසල කඳවුරත්, අපේ කඳවුරත් නිරන්තරයෙන්ම ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටපු අය. එදා ඔබ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක ආණ්ඩුව හදනකොට ඔබට මතක ඇති වී කිලෝ එක රුපියල් 8ට තිබ්බේ. කොයි මාතෘ වහ බිව්වා. එදා ඒ ගොවියට නිසි ගෞරවය ලබා දෙන්නත්, හොඳ ආදායමක් ලබා දෙන්නත් එදා ආණ්ඩුව කටයුතු කෙරුවා. කාලානුරූපව රුපියල් 350ට පොහොර දෙන්න කටයුතු කෙරුවා ගෞරව සභාපතිතුමිය. ඒ අනුව අපේ රට හාල්වලින් ස්වයං පෝෂිත වෙන්න පටන් ගත්තා. හාල්වලින් ස්වයං පෝෂිත වෙන්න පටන් ගත්තා. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරදිනකොටත් එවකට හිටපු ආණ්ඩුව ඔබතුමන් නාසලක් කොටස්කරුවන් වී ගබඩා කරන්න තැනක් නැහැයි කියලා මත්තල ගුවන්තුර පොලෙත් වී ගබඩා කරා. ඔබට මතක ඇති. මත්තල ගුවන්තුර පොලෙත් වී ගබඩා කරා. ඒ කෙසේ වෙතත් පහුගිය කාල සීමාවෙත් හෙන හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් ගොවි ජනතාව වෙනුවෙන් කතා කරා. ඉතින් ඔබතුමන් නාසලත් විපක්ෂයේ ඉන්න කාලේ ගොවි මහත්තුරු වෙනුවෙන් විශාල සටනක් කරපු අය. ඉතින් මම විශ්වාස කරනවා, බලාපොරොත්තු වෙනවා අදත් ඔබ ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරු විදියට ඒ ගොවි ජනතාවගේ සටන අතාරින්න නැතුව ගොවි ජනතාව වෙනුවෙන් කරගෙන යයි කියලා විශ්වාස කරනවා. වගේම එදා ඔබ පොරොන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරන්න කටයුතු කරයි කියලා. එදා ඔබ විශ්වාස කරා වී කිලෝ එකක් අඩුම රුපියල් 150ක් 54ක් වෙන්න ඕන කියලා නේද මතුමා? එදා ඔබ තමුන් නාසලා සංඛ්‍යාලේඛන හැදුවේ එහෙමයි. පොහොර නැති කාලේ. හැබැයි එදාත් පොහොර දුන්නා. පොහොර සානාධාරය දුන්නා මතුමා. ඒ පොහොර සානාධාරය දීලා රසායනික පොහොර වලට රසායනික පොහොර කන්න දෙකයි එක කන්නේ රසායනික පොහොර දුන්නේ නැත්තේ. කන්න දෙකක් රසායනික පොහොර දුන්නා. හැබැයි එදා පොහොර දීලත් රුපියල් 154 අද 120ට අඩු වෙලා තියෙනවා. 120ට අඩු වෙලා තියෙනවා. හැබැයි මං හිතනවා 130ක් 35කටවත් මේ මිල උස්සලා දෙන්න පුළුවන් නම් ඒක ගොවියට මේ වෙලාවේ සාධාරණ මිලක්. ඒ වගේම තමයි ආණ්ඩුවෙන් වී මිල දී ගන්න ඔබ මුදල් වෙන් කරා බිලියන 5ක් බැලුවම ඇමතුම අපි දන්නවා මෙට්‍රික් ටොන් 41000ක් වගේ තමයි 120 ගාන මිල දී ගන්න හැකියාව ලැබෙන්නේ. හැබැයි ඒ තුල කතරම් ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රය තුල නැත්තම් මේ මෝල් හිමියන් එක්ක ඔබ තමුන්නාසලා නිරන්තරයෙන් හැප්පෙනවා. අපි දකිනවා ජනාධිපතිතුමා නම් එහෙම නැහැ කියලා කිව්වා මාෆියාවක්. හැබැයි ඔබ තමුන්නාසලා යම් අවස්ථාවල එහෙම කියලා තියෙනවා. හැබැයි කෙසේ වෙතත් රුපියල් 1 බිලියන 5කින් වී මෙට්‍රික් ටොන් 41000ක් අරගෙන කොහොමද මේ රටේ ආණ්ඩුවක් විදියට මේ මිල පාලනයට මැදිහත් වෙන්නේ කියන කාරණේ පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබ තමුන්නාසලා දෙන්නාට මේකට චෝදනා කළ වැඩකුත් නැහැ. මොද එක පැත්තෙන් ආණ්ඩුව අනිත් පැත්තෙන් බදු ආදායම් උත්පාදනය කරන්න හොයනවා. ඒ හින්දා තමයි හාල් වලට පිට රටින් ගේනකොට රුපියල් 65ක බද්දක් ගහලා තියෙන්නේ. ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න IMF රෙගුලාසි එක යනකොට IMF එකට ආදායම පෙන්වන්න ලේසිම ක්‍රමවේදයක් තමයි පිටින් හාල් ගෙනල්ලා ඒක රුපියල් 65ක බද්දක් ගහලා රාජ්‍ය ආදායම පෙන්වන එක. ඒක අනිත් එළවලු පළතුරු වලටත් අනුගත වුණොතින් ආණ්ඩුවේ ආදායම වැඩි වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගොවියාගේ ආදායම පිළිබඳව යම් ගැටලුවක් පැන නැගෙනවා. ගොවියාගේ ආදායම් පිළිබඳව පැහැදිලි ප්‍රශ්නයක් ඇති වෙනවා. පහුගිය අවුරුදු කාලේ දැන් 20 23 20 24 අවුරුදු වල රුපියල් බිලියන 50ක් 54ක කාල ප්‍රමාණයක මුදලක් පොහොර වලට ආණ්ඩුව වෙන් කරා. හැබැයි ඔබ තමුන් ආසලා වෙන් කළ දින රුපියල් බිලියන 35යි. රුපියල් 20,000 25,000ක් දෙනවා කියලා තියෙනව නේද? හෙක්ටාර එකකට. හැබැයි බිලියන 35යි වෙන් කළ තියෙන්නේ. හැබැයි පෙර බිලියන 54ක් 50ක 54 ප්‍රමාණයක් පහුගිය අවුරුද්දක ඔබ තමුන්නාසල 154ට හාල් ගන්න වී ගන්න කියපු කාල සීමාව තුළ මුදල් වෙන් කළා තියෙනවා. හැබැයි අද වෙන් කළා තියෙන්නේ රුපියල් බිලියන 35ක වගේ කාල ප්‍රමාණයක්. ඉතින් ගරු සභාපතිතුමිය, කොහොමද මේ බිලියන 35 මේ ගොවි ජනතාවගේ අතට සාධාරණව අවශ්‍ය ප්‍රමාණයට බෙදන්නේ? හැබැයි අපි පිළිගත යුතු කාරණයක් තියෙනවා. එදා 2005 ඉඳන් ආපු ගමන තුල අපි අස්වැන්න වැඩි කරා. ඔව්. ගොවියාගේ ආදායම වැඩි කරා. හැබැයි අපි තාක්ෂණයේ බද්ධ කිරීම තුල යම් පසුබෑමක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ කාරණයක්. අද ඔබතුමාට අවස්ථාව තියෙනවා. සොයිල් ටෙස්ටිං එක කරන්න ඕනේ. සොයිල් ටෙස්ටිං එක ස්ට්‍රින්ටෙක් එකේ මේ වෙනකොටත් සොයිල් ටෙස්ටිං එක පිළිබඳව ඔබ තමුන් නාසලාගේ තාක්ෂණ මාත්‍යාංශය යටතේ ආයතන වල පරීක්ෂණ කටයුතු වෙලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න. එතකොට පොහොර දෙනකොට භූමියට අවශ්‍ය ප්‍රමාණයට පමණක් පොහොර ටික දෙන්න පුළුවන්. එතකොට සමහරට රුපියල් බිලියන 35 කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙයි. හැබැයි අනිත් පැත්තෙන් අඩු භූමියකින් වැඩි අස්වැන්නක් ලබා ගන්නද වියට්නාම් වගේ රටවල් වල හාල් නිෂ්පාදන ඔබ දන්නවා ඉතාමත් සරුවට වෙනවා. හැබැයි මේ තාක්ෂණික පරිවර්තනයක් අපි කරන්න ඕනේ. ඒ තාක්ෂණික පරිවර්තනය කරන්න නම් ආණ්ඩුව වගේම පෞද්ගලික ක්ෂේත්‍රය සහ ගොවි ජනතාව මේකත් එක්ක බද්ධ කරගන්න ඕනේ. ඔබතුම් උන්නාසයට අපෙන් හානියක් නැහැ. මොකද අපි ගොවිව අවුස්සලා පාට බස්සලා උද්ඝෝෂණය කළා ආණ්ඩු විරෝධයක් ගොඩනගන්න යන්නේ නැහැ. ගොවියට හොදක් වෙනවනම්. තේරෙනද? ඔබතුම් උන්නාසයට මේ අවස්ථාව තියෙනවා. ගොවි ජනතාවත් එක්ක වගේම රාජ්‍ය ආයතනත් සම්බන්ධ කරගෙන මේ තාක්ෂණය බද්ධ කරන්න. මොකද පොලිටනල් වලට අපි ගැන කතා කරනවා, අපි ඩ්‍රිප් ඉරිගේෂන් ගැන කතා කරනවා. මේවයි යම් ප්‍රාග්ධනයක් වැය කරන්න ඕනේ. හැබැයි ප්‍රාග්ධනයක් වැය කරන්න මේ තියෙන ආර්ථික රාමුව ඇතුලේ ඔබතුම් උන්නාසයට යම් මුදලක් වෙන් කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා. මේ අනිත් පැත්තෙන් අඩු භූමියකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් බීජ වලට අපි පරිවර්තනය කරන්න ඕනේ. ලංකාවෙත් මේ පරීක්ෂණ වෙනවා. පරීක්ෂණ වුණත් අපි දකිනවා බොහෝ වෙලාවට ප්‍රායෝගිකව පරීක්ෂණ කටයුතු අවසන් වෙලත් ඒ බීජ මාකට් එකට එන්නේ නැහැ. එහෙම නැත්නම් අදාළ අමාත්‍යවරයා ඇමතිවරයා පිළිබඳ දැනුමක් ලබා දෙන්නේ නැහැ. ඒ කාරණා පිළිවෙලටත් ඔබේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේ වෙලාවේ ඒ තාක්ෂණික පරිවර්තනයේ රාජ්‍ය සේවයට වගේම කෘෂිකර්මාන්තයටත් වෙන්න ඕනේ. එක පැත්තකින් ඔව් පොලිටනල් වලට යන්න පුළුවන් නම්, ඩ්‍රිප් ඉරිගේෂන් වලට යන්න පුළුවන් නම්, වෙනත් තාක්ෂණික ක්‍රමවේදයන් වලට අස්වැන්න වැඩි කරගන්න පරිවර්තන වෙන්න පුළුවන් නම් එමත්තුම ඒක කරන්න ඕනේ. ඒ සඳහා මූලික ප්‍රාග්ධනය ආණ්ඩුවට දෙන්න අමාරු නම් සමූපකාර බැංකු ක්‍රමය ශක්තිමත් කරන්න, ග්‍රාමීය බැංකු ක්‍රමය ශක්තිමත් කරන්න, ඒ බැංකු හරහා චක්‍රීය ණයක ක්‍රමයන් වලට යටත්ව මේ ගොවි ජනතාවට අවශ්‍ය සහනය ලබා දෙන්න ඔබ තම උන්නාසලා කටයුතු කරන්න. මොකද
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
මොකද ගරු අමාත්‍යතුමනි, ඒ තාක්ෂණික පරිවර්තනය අවශ්‍යයි. මතන මේ විෂයට සම්බන්ධ නොවුණත් මම අද ආරක්ෂක අමාත්‍ය පොලිස් අමාත්‍යවරයා නොහිටියත් මතක් කරන්න ඕනේ, පොලිසියේ නිලධාරීන්ගේ ක්වෝටර්ස් වල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අවුරුදු 5කට වඩා හිටපු අයට යන්න කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ පිළිබඳ සානුකම්පිතව බලන්න. අවුරුදු ගණනාවක් හිටපු අය දරුවෝ ඉස්කෝල වලට දාලා තියෙනවා. ඒ නිලධාරීන් ගෙවල් මතන නිවාස 1500ක් විතර එතන තියෙනවා. ප්‍රතිපත්තියක් විදිහට ආණ්ඩු ප්‍රතිපත්තියක්, ඒකට අපි අභියෝග කරන්න බෑ. ඔබතුමාලා මාස 6කින් අයින් වෙන්න කියලා තියෙනවා. සාමාන්‍යයෙන් එහෙමයි ක්වෝටර්ස් එක දෙන්නේ. හැබැයි මේ අවුරුදු ගාණක් ඒ කාරණේ ඒවයි පදිංචි වෙලා ඉඳලා තියෙනවා. ඉතින් එමත්තුමා මේ ළමයි ස්කෝල වලට ගිහිල්ලා සමහරු A level ලියන, තව අවුරුද්දයි දෙකයි, සමහරු සාමාන්‍ය පෙළ විභාගේ ලියනවා. ඒ හින්දා ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න යම් කාලයක් දෙන්න අර ගෝඨාභය මහත්තයාගේ පොහොර වගේ එක අවුරුද්දෙම කරන්නේ නැතුව ප්‍රායෝගික කාලයක් ලබා දෙන්න කියන ඉල්ලීමක් කරනවා ඒ පොලිසිය නිලධාරීන් 1500ක් විතර ඒ නිවාසවල පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම ජර්මානු කාර්මික විද්‍යාලයේත් මේ වෙනකොට යම් අර්බුදයක් ගොඩනැගිලා තියෙනවා. කරු අග්‍රමාත්‍යතුමියගේ විෂය දෙතුමා එතුමිය ඒකටත් මැදිහත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් ඔබතුමාලා දෙපොලටම මම සුබපතනවා. 15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලෙන්නු හරියට ගණන් කරන්න අපිත් උපරිම සපෝට් එක දෙන්නම්. අපේ වතු වල ඉන්න රිලව් ටිකයි දඬුලෙන්නු ටිකයි කුරුල්ලෝ ටිකයි ගණන් කරලා නෝට් එකක් එවන්නම්.